नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस् पुट्टस्स लोक धम्मेहि चित्तं यस्सन कंपति अशोकं विरजं केमं एतं मंगलमुत्तमं। මේ අවස්ථාවේදී අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මා මංගල සූත්‍රයේ 11 වෙනි ගාථාව. තථාගතයන් වහන්සේ මේ ලෝකේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා භාග්‍යතුන් වහන්සේ මේ ලෝකෙට කියන අවසාන පණිවිඩය තමයි අටලෝ ධාම තුලින් පවතිනා වූ අන්තිම ධර්මතාවය. මේ ධර්මතාවය තමන්ගේ ජීවිතයේ ප්‍රත්‍යක්ෂ කරගන්නට බැරුව අවබෝධ කරගන්නට බැරුව අද මේ සංසාරේ নানা ප්‍රකාර භවවල මේ ලෝක සත්‍ය දුක් විඳිනවා. පුට්ටස්ස ලෝක ධම්මේහි කියන තථාගතයන් වහන්සේගේ අටලෝ ධාම කියන ධර්මයේ තුල බලනකොට අපට පේනවා නින්දා ප්‍රශංසා ලාභ අලාභ යස අයස දුක සැප කියන මේ අටහාකාර ධර්මතාවයන් මේක තුල අන්තර්ගතයි. අද අපි සාකච්ඡාවට භාජනය කරන්නේ මේ සැප කියන අටලෝ දාම මේ ලෝකේ කොහමද පවතින්නේ, මේ නාමය තුල රූපය තුල මේ සැප කොහමද අන්තර්ගත වෙලා තියෙන්නේ කියන එක පිළිබඳව තමයි අපේ අවධානම අපි යොමු කරන්නේ. අපි දැක්කා මේ ලෝකේ හැම දෙයක්ම දුකක් බව. මේ ලෝකේ හැම එකක්ම දුක නිර්මාණය කරන බව අපි මනාකොට අවබෝධ කරගත්තා. සෑම නාමයක් රූපයක් තුළින්ම දුක නිර්මාණය කරනවා නම් මේකෙන් නිදහස් වීම, එහෙම නැත්නම් සැපයක් කියලා එකක් ගැනීම කියන අන්තයට අපි පත් වෙනවා. මේ ලෝකේ සෑම තැනම තියෙන්නේ අන්ත දෙකක්. එක අන්තයක් දුකයි කියලා මේ දුක අවබෝධ කරගත්තා වූ ආර්ය ශ්‍රාවකයා සැප බලාපොරොත්තු වෙනවා නම් එයා කවදාවත් සැපයට පත් වෙන්නේ නැහැ. හේතුව මේ ලෝකේ සැපයක් කියලා එකක් නැහැ. නිවන් සැප ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනකොට නිර්වාණය සැපයක් තියනවාද කියලා බැලුවාම සැපයක් නැහැ. තිබුණොත් කාමසුකල්ලිකාන යෝගය නිවන තුල පවතිනවා. ඒ කියන්නේ නිවනත් අන්තගාමිත්වයක් බවට පත් වෙනවා. එනං අජරාමර සුවයට පත්වේවා කියලා කියනකොට කවදාවත් විනාශ වෙන්නේ නැති සුවයක් පවතිනවා නම් ඒක දිව්‍ය ලෝක තලයක් වෙන්න ඕනේ. ඒක අනිවාර්යයෙන්ම නිර්වාණ තලයක් වෙන්න බෑ. එනං මේ දුක කියන අන්තයට සාපේක්ෂව බලනකොට සෑම ජීවියෙකුම කැමති සැප ලබන්න, දකින්න දේවල් වලින් සැප ලබන්න, ඇයෙන දේවල් වලින් සැප ලබන්න, ගන්ධයෙන් සැප ලබන්න, රසයෙන් සැප ලබන්න, ස්පර්ශයෙන් සැප ලබන්න, සිතවිලි වලින් සැප ලබන්න. යම් කිසි කෙනෙකුට අපි කියනවා මිනිස්සු 10ක් විතර එකතු වෙලා පොළොව වලින් තලනා වාගේ මෙනෙහි කරන්න කිව්වම එයා ඇස් දෙක අරන් බලාගෙන ඉන්නවා. අනේ ඒක කරන්න බෑ. ඒකට කර්මයක් ඇදිලා ඇත්තට මිනිස්සු ඇවිල්ලා ගැව්වොත්. එනං අපි නිතරම සිතන්ට පුරුදු වෙලා තියෙන්නේ සැපයක් ලැබෙන ආකාරයක යම්කිසි වින්දනයක් ලබන්න පුළුවන් දේවල් සිතන්ට. එනං මේ ආයතන අයතුලින්ම අපි සැපය බලාපොරොත්තු වෙලා සැපයත් එක්ක අපි මේ සංසාරයේ ගමන් කරනකොට අටලෝ ධාම තුල මේ කියන සැපේ මොකද්ද කියලා බලනකොට අපට පෑදිලි වෙනවා මේ ලෝකයේ පවතින සෑම සැපයක්ම දුකක් කියලා. මේ ලෝකයේ පවතින සෑම නාමයක් රූපයක් තුලම අන්ත දෙක පවතිනවා. ප්‍රඥාවට අනුව අන්ත දෙක වෙනස් වෙනවා මිසක් ඒක තුල සැපේකුත් නැහැ දුකේකුත් නැහැ. පවතින්නේ නාමයක් රූපයක් පමණයි. මේක ගොඩාක් දියුණු වෙච්ච ආර්ය ශ්‍රාවකෙකුට තේරෙන ධර්මයක්. භාණ්ඩයක් තුල ලෝභය තියෙනවද ද්වේෂය කියනවද කියලා වහම එයා ඉනා වෙලා උත්තරයක් දෙනවා. භාණ්ඩයක් තුල භාණ්ඩයක් පමණක් පවතිනවා. ඒකට කැමැති වුණොත් ලෝභය අටගත්තා, අකමැති වුණොත් ද්වේෂය අටගත්තා. ඒක පුද්ගලයාට සාපේක්ෂ ප්‍රශ්නයක්. භාණ්ඩය තුල පවතින්නේ භාණ්ඩයක් පමණයි. එහෙනම් අපට තේරෙනවා ස්ත්‍රියක් තුල රාගයක් තියෙනවද කියලා බැලුවම නැහැ. රාගයෙන් බැලුවාමයි රාගයක් තියෙන්නේ. මෛත්‍රියෙන් කරුණාවක් බැලුවාම ඒ කය තුල ඒ ජීවියා තුල රාගයක් පවතින්නේ නැහැ. එහෙනම් යම්කිසි දෙයක් දැක්කාම අපට එක පාටම වෛරයක් ඇති වෙනවා. හේතුව ඒ මිනිස්සු අපේ අතුරා කියලා පිතාගෙන ඉන්න නිසා එහෙම සිතනකොට අන්න වෛරසාගත මිනිසෙක් විදිහට පේන්න පටන් ගන්නවා. තවත් මිනිසෙක් ඉන්නවා එයා එයාගේ ිතවතෙක් එයා හොඳට ඉනා වෙලා කතා කරනවා එයාට මෛත්‍රී සාගතව තමයි සිටලා තියෙන්නේ. එහෙනම් මේක පුද්ගලයන් තුළ තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. මේක තම තමන්ගේ මානසික ස්වභාවය මත පවතිනව ප්‍රශ්නයක්. මේක භාණ්ඩ තුළ තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. ඒ භාණ්ඩය තමන්ට ප්‍රත්‍යක්ෂ වෙන ඒ ඥානය මත අවබෝධය මත පවතින ප්‍රශ්නයක්. එහෙනම් මේ ලෝකයේ දුක තියෙන්නේ කොයිද කියලා බැලුවාම එහෙම එකක් නැහැ. සැප තියෙන්නේ කොයිද කියලා බැලුවාම එහෙම එකකුත් නැහැ. හැබැයි නාම රූප හැමතැනම තියෙනවා. හොඳට සැප පාසයෙන් ඉන්න කෙනෙකුට ගායට එන්න කිව්වාම එයා කියන අනේ මට ගායට එන්න බෑ මං ඒකට පුරුදු නැහැ. එයාට ඒක දුකක්. අමදාම ගායට ඉඳලා තපස් කරන කෙනෙකුට විශාල මාලිගාවක ඉන්න දුන්නම එයා කියන බෑ මට අර ගා හොඳයි කියලා කියන. ඇයි මේ මාලිගාවේ තියෙන බඩු මුට්ටු වල තියෙන ප්‍රශ්න වලට වඩා අර ගායට යට සුවසේ ඉන්න පුළුවන්. එහෙනම් මාලිගාව සැපයි කියලා තීරණය වෙන්නේ ඒක සැපයි කියලා තීරණය කරපු විඥාණයට සාපේක්ෂව. ගායට ඉන්නක ගොඩාක් සුවසේ කල්පේච්ඡතාවෙන් සන්තෝෂයෙන් ඉන්න පුළුවන් කියනක තීරණය වෙන්නේ ගායට වැඩ ඉන්න ඒ තාපසයාගේ චිත්ත මට්ටමට සාපේක්ෂව. එහෙනම් මේ ලෝකයේ සෑම දෙයක්ම සැපත් දුකත් තීරණය වෙන්නේ ඒ අයගේ අවබෝධය මත කියනක අපි තේරුම් ගත්තා. එහෙනම් මේ අටලෝ ධාම තුල මේ දුක අපට ප්‍රශ්නයක් වෙනකොට, දුක අපට කරදරයක් වෙනකොට අපි නිදහසක් කියලා එකක් හොයනවා. ඒකත් සාපේක්ෂකයක් මිසක් වෙන මොකවත් නෙමෙයි. උදාහරණයක් වශයෙන් කිව්වාම පුටුවක වාඩි වෙලා පැය 8ක් විතර ඉඳගෙන ඉඳගෙන ඉඳියාම අපි කියනවා අනේ මේක හරි දුකක් කියලා. එහෙනම් සැපේ නම් මොනවද කියලා වුවාම කියන ටිකක් ඉඳගෙන හිටියොත් හොඳයි කියලා. එහෙනම් ඉඳගෙන ඉන්න කියලා යාට අවසර දුන්නාම ඉඳගෙන යා කියනවා හරි සැපයි. ඒ කියන්නේ ආ දන්නේ නැහැ අරකත් ඉරියව්වක් මේකත් ඉරියව්වක් දෙකම තුල තියෙන නාම රූප. නමුත් එයා ඉතාවගෙන ඉන්නවා මේක දුකයි අරක සැපයි කියලා එයාට සාපේක්ෂව. අපි යාට ඉඳගෙන ඉන්න දුන්නාම පැයක් ඉඳගෙන හිටියා එකමාරක් ඉන්නවා. දැන් එයාම කියනවා මේ ටිකක් වාඩි වෙන්නද කියලා. දැන් පැය 8ක් විතර වාඩි වෙලා වාඩි වෙන්න බෑ කියලා හිටගත්තාම දැන් නැවත වාඩි වෙන්න ඕනේ කියන්නේ ඇයි ඉඳගෙන ඉන්න එක කාලය වැඩි වෙච්ච නිසා දැන් ඒක දුකක්. එහෙනම් මේ ලෝකේ සෑම දෙයක්ම සැපය දුකේ තීරණය වෙන්නේ තමන් බලන තමන්ගේ ප්‍රඥාවට සාපේක්ෂව. එහෙනම් අටලෝ ධාම තුළ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන අවසාන ධර්මතාවය මොකද්ද කියලා බලනකොට උන්වහන්සේ දේශනා කරන මේ අන්තිම ධර්මතාවය සැපය කියලා. දුක නැති කළා වූ සැපය. චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රත්‍යක්ෂ කරගෙන අවබෝධ කරගෙන නිමා කළා වූ සැපය. එහෙනම් අපිට දුකක් තියෙනවා දුක අයින් කළා. දුක අයින් කළාම පවතින ස්වභාවයට කියන්න වචනයක් නැහැ. දුකක් නැහනේ. ඒ නිසා සැපේ කියලා කියනවා. ඇත්තටම එතන සැපයක් නැහැ. දුක නැති ස්වභාවයක් විතරක් පවතිනවා. දුක නැති ස්වභාවයට කියන්න වචනයක් නැති නිසා සැප කියනවා මිසක් ඒක තුල සැබෑ සැපයක් නැහැ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ මේ අටලෝ ධාම තුලින් මේ සැපය කියන අර්ථය ලෝකෝත්තර ලෞකික කියලා කාරණා දෙකකින් පිළිබිඹු කරනවා. එක කාරණාවක් තමයි අපි ගොඩාක් මේ ලෝකේ පංචකාමයන් පිනවගෙන මේක සැපයි මේක සැපයි කියලා ඒ පංචකාමයන් වලට අදාළ කරුණු කාරණා ආරම්භය යනකොට අපේ ජීවිතය ගොඩාක් වින්දනයටපත් වෙනවා. ඇස් පිනවනවා, කන පිනවනවා, නාසය පිනවනවා, දිව පිනවනවා, කය පිනවනවා, සිත පිනවනවා. අන්න එයා ලෞකික එහෙම නැත්නම් ලෝකේ සැපයට යපත් වෙලා. ලෝකේ සැපේ නම් අධ්‍යාත්මික සැපේ විනාශයයි. එහෙනම් ලෞකික සැප විඳින සෑම කෙනාම ලෝකෝත්තරේ විනාශයට පත් කරගන්නවා. තමන්ගේ ලෝකෝත්තර ජීවිතය තමන් විසින්ම විඩාවටපත් කරගන්නවා. එහෙනම් මේ ලෝකෝත්තර සැපය කියලා කියන්නේ දුක නිවුණා වූ දුක නැති කළා වූ ස්වභාවය. එහෙනම් මේ ස්වභාවය කොහොමද විඥාණයකට ප්‍රත්‍යක්ෂ වෙන්නේ කියලා බැලුවාම අපි සාකච්ඡා කළා දුක කියලා කියන්නේ අනාගාමී මාර්ගය, සැප කියලා කියන්නේ අරියත් මාර්ගය, දුක කියන්නේ සැප කියන්නේ අරියත් භාවය. එහෙනම් අරියත් මාර්ගය තුල ඉන්න උත්තමයා අරියත් මාර්ගය තුල මේ දුක තේරුම් ගන්නවා, මේ දුකේ ස්වභාවය තේරුම් ගන්නවා, මේ ලෝකේ හැමතැනම නාම රූප පමණක් පවතිනවා, ඒ නාම රූප අපගේ ප්‍රඥාවට අනුව දුක වශයෙන් සැප වශයෙන් වෙනස් වෙනවා, සැබවින්ම මේකේ මොකවත් නැහැ කියන එක ප්‍රත්‍යක්ෂ කරාම දුක අත්හරිනවා. එහෙම නැත්නම් දුක නිවල දානවා. ලැබෙන හැම දෙයක්ම දුකකුත් නැතුව සතුටකුත් නැතුව පිළිගන්න ස්වභාවයටපත් වෙනකොට තමයි රාත්ඵලය කියලා කියන්නේ. රාතන් වහන්සේට දුක දැනෙනවද කියලා ඇහුවාම උන්වහන්සේ කියන එහෙම එකක් නැහැ කියලා. එහෙනම් ඔබ වහන්සේ සන්තෝෂයෙන් සැපෙන්ද ඉන්නේ කියලා ඇහුවාම එහෙම එකකුත් නැහැ කියනවා. ඔබ වහන්සේ මොන වගේ ස්වභාවයකද ඉන්නේ කියලා ඇහුවාම උන්වහන්සේ කියනවා මට දුකකුත් නැහැ සැපේකුත් නැහැ. හැබැයි දුක නැහැ කියලා කියන්නත් බෑ. සැප නැහැ කියලා කියන්නත් බෑ. මම දුකෙන් තමයි ඉන්නේ කියලා කියන්නත් බෑ. සැපෙන් තමයි ඉන්නේ කියලා කියන්නත් බෑ. ඒ ස්වභාවය මොකවත් නැති ස්වභාවයක්. ගොඩාක් කට්ටිය කියනවා උන්වහන්සේ ගොඩාක් දුක් විඳිනවා, ගහයට ඉඳගෙන මොකවත් නැහැ, දාහනයක් ටිකක් නැහැ, පොරවන්න වෙන සිවුරක් නැහැ, ඇඟේ තියෙන එක විතරයි උන්වහන්සේ ගොඩාක් දුක් විඳිනවා කියලා කට්ටියක් කියනවා. බලන්න උන්වහන්සේ කිසිම දෙයක් එක ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ, උන්වහන්සේ තරම් සැපෙන් ඉන්න නිදාසින්න කෙනෙක් නැහැ කියලා කට්ටියක් එහෙමත් කියනවා. හැබැයි රාතන් වහන්සේ තුල මේ සැපේට පත්වෙච්ච ආර්ය ශ්‍රාවකයා තුල මේ මට්ටම් දෙකම නැහැ. එහෙනම් අපේ ජීවිතය තුල අපි මේ අසකන දිවනාසය සමසිත කියන ආයතන අයම එකින් එකට ගවේෂණය කරලා බලනකොට මේ සැපය කියන කාරණාව කොහොමද ප්‍රත්‍යක්ෂ වෙන්නේ? අරියත් මාර්ගයේ ස්වභාවය, අරියත් ඵලයේ ස්වභාවය මේ ආයතන අයට ගෝචර වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි ගොඩාක් ප්‍රඥාවන්ත විය යුතුයි, දැනගත යුතුයි. ඇසෙන් යම්කිසි දෙයක් දකිනකොට ඒක දකින නිසා අපට දුකක් ඇති වෙනවා නම් අපි දුක්ඛ කියන ස්වභාවයට ගොදුරු වුණා. දකින දේ ලස්සන නිසා අනේ ලස්සනයි මේක සැපයි මේක දැකීම වාසනාවන්තයි කියලා කියනකොට එයා සැපේ කියන ලෞකික පැත්තට ගොදුරු වුණා. මේ දෙකටම ගොදුරු වෙන්නේ නැතුව තමන්ට යමක් දැක්කා පමණයි කියලා හිතන්න පුළුවන් නම් දැක්ක දේ දැක්කා විතරයි කියලා එයාගේ සිත නඩත්තු කරගන්න පුළුවන් නම් එයා විතරයි මේ සැපේ කියන අන්තයට ලෝකෝත්තර සැපයටපත් වෙන්නේ. එහෙනම් අපේ ජීවිතවල ඕන තරම් අපට අත්දැකීම් තියෙනවා. දැකපු දේවල් මතක තියාගෙන අනන්ත අප්‍රමාණ මේ භවයේ අපි සටන් කරලා තියෙනවා, ප්‍රශ්න කරලා තියෙනවා, සාකච්ඡා කරලා තියෙනවා, චෝදනා කරලා තියෙනවා. කිසිම කෙනෙකුට කියන්න බෑ යමක් දැකලා මේ දේ මම දැක්කේ කියලා. හේතුව එහෙම දකින්න පුළුවන්කම කිසිම කෙනෙකුට නෑ. අපි මේ ලෝකයේ ගාග්දියා දැකලා මේ ගා කළුවර ගා කියලා කියනවා, පොල් ගා කියලා කියනවා. ඒ පොල් ගා පෙනිලා තින්නේ Tamanට සාපේක්ෂව මිස ඇත්තම පොල් ගා නෙමෙයි පෙනිලා තියෙන්නේ. පොල් ගා දිහා බලලා තවත් කෙනෙකුට කතා කරලා මේක මොකද්ද කියලා ඇහුවාම කියනවා මේකේ වර්ගඩි මෙච්චරක් ලී ගන්න පුළුවන් හොඳට මෝරපු අවුරුදු ගානක් වයස තියෙන පරණ පොල් ගා කියලා කියනවා. තවත් කෙනෙකුට කතා කරලා ඇහුවාම එයා කියනවා මේකේ පොල් හොඳයි පැල කරන්න හොඳට මෝරපු තවාම් කරන්න හොඳ සුදුසු පොල් තියෙන පොල් ගා කියලා එයා කුසිකර්ම පැත්තෙන් කියනවා. තවත් කෙනෙකුට කිව්වාම එයා කියනවා මේක හොඳයි කොටන් කපලා ආවල් වැඩේට ගණ්ඩයි කියලා එයා එක නිර්මාණශීලියෝ දකිනවා. තව කෙනෙකුට කතා කරාම එයා කියනවා පුටු සැටියක් හදන්න පුළුවන්, ඇඳන් දෙකක් හදන්න පුළුවන් කියලා එයා වඩු කර්මාන්තයට අනුව කතා කරනවා. තවත් කෙනෙකුට කතා කරාම එයා කියනවා අමෝ ළඟට යන්න එපා පොල් වැටේ ඔළුවට, පොල් ගා කියන්නේ අනතුරුදායක ගාක එක කපන්න ඕනේ. එයා එහෙම එකක් කියනවා. තවත් කෙනෙකුගේ මේ පොල් ගා දිහා බලලා මොනවාරි කියන්න කියවම කියලා අනේ වැඩ නැත්තම් මම නිකන් වෙනක් වැඩක් බලා ගන්න, නිකන් මිනිස්සුන්ගේ සිත අවුල් කරන්නේ නැතුව කියලා එයාම දෝෂාරෝපණයක් කරලා යනවා. දැන් මේ විදිහට දාදෙනෙකුගෙන් ප්‍රශ්න කරාම අපට පේනවා මේ පොල් ගා කාටවත් එක විදිහකට පෙනිලා නැහැ. එක එක්කෙනාට එක එක විදිහට පේනවා. එහෙනම් අපිත් මේ ලෝකයේ දකින්නකොට අපට පේන්නේ අපගේ ප්‍රඥාවට සාපේක්ෂව මිසක් ඇත්ත ඇත්ත සැටියෙන් නෙමෙයි. එහෙනම් අපි ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ මේ චක්කුව ඇදිලා තියෙන ක්‍රමවේදයක්, ඒ චක්කුව තුල තැම්පත් වෙලා තියෙන ඒ කර්මයේ ක්‍රමවේදයට අනුව තමයි අපට මේක පේන්නේ. අපිට ඇත්ත දකින්න බෑ. ප්‍රඥා වඩන ආර්ය ශ්‍රාවකය සියක් නමක් අරගෙන කාරණාවක් කියලා ඒකට අදාස් කියන්න කිව්වම කාරණා 100ක් කියනවා. භාණ්ඩයක් පෙන්නලා මේකට කරුණු කියන්න කිව්වම ඒගොල්ලෝ ඒකට කරුණු 100ක් විතර කියනවා. එහෙනම් එක්තරා කාලයක පුංචි කාලේ අපට මතකයි ඒ ශිල්ප ශාස්ත්‍රය ඉගෙන ගන්න කාලේ ගුරුවරයා කෝපයක් අරගෙන ඇවිල්ලා තියලා එක එක්කෙනාට මේකට කරුණු කියන්න ඕනේ. පොලිමෙන් ඇවිල්ලා එක එක්කෙනා කරුණු කියන්න ඕනේ. එක්කෙනෙක් ඉන්නවා එයා නම ලියලා එයා කියපු කාරණාව යටින් ලියනවා. කෙනෙක් කියනවා මේ කෝපේ ලස්සනයි කියලා කියනවා. තව කෙනෙක් කියනවා මේ කෝපේ වතුර දැම්මා මුණු වතුර දැම්මා මේකේ තියෙන රසායනික ද්‍රව්‍ය මිශ්‍ර වෙනවා කයට මේ ලෙඩ රෝග ඇදෙන්න පුළුවන් කියලා. තව කෙනෙක් කියනවා පෝසිලෙන් වලට දාන්නේ මේ රසායනික ද්‍රව්‍ය කොච්චර මේ පෝසිලෙන් එක ඝන කරලා තද කරලා වේලලා ඇදුවත් මේකේ අනුභ්‍රමණය වෙන නිසා මේ පෝසිලෙන් එළියට භ්‍රමණය වෙනවා වායුවක් වශයෙන්. මේක මේ ආහාර පානවලත් එකතු වෙනවා. ඒ නිසා ආවල් ඉන්ද්‍රියට රෙද රෝග වෙන්න පුළුවන් කියලා විද්‍යාත්මකව කියනවා. තවත් කෙනෙක් කතා කරලා කිව්වාම මේ කෝපයක් කියලා කියනවා. තවත් කෙනෙක් කියනවා අණ්ඩක් තියෙන පාසුවෙන් පැංගන්න පුළුවන්, ඒ ගිලම්පස જાති ගන්න පුළුවන් විදිහට අදාපෝ භාණ්ඩයක් කියලා කියනවා. තව කෙනෙක් මේක භාජනයක් කියලා කියනවා. හැබැයි තවත් කෙනෙක්ගෙන් ඇහුවාම එයා කියනවා මොනවද පේන්නේ කිව්වම සුදු පාට පේනවා කියනවා. ඇයි එයාට ඇස් දෙකට පේන්නේ සුදු පාට විතරයි? මේකේ තියෙන නිර්මාණයේ පිළිබඳ මොනවද ඉතින්නේ කියලා ඇහුවොත් තමයි භාජනයක්ද කෝපයක්ද පිඟානක්ද කියලා කියන්නේ. එහෙම නැත්නම් පේන්නේ මොනවද? සුදු පාට, කළු පාට, නිල් පාට, රතු පාට, තැඹිලි පාට, කා පාට. එහෙනම් පාට විතරනේ අපට පේන්න පුළුවන්. එහෙනම් මොනවද පේන්නේ කියලා බැලුවාම අපට පෙනිලා තින්නේ පාට විතරයි. රාතන් වහන්සේට පේන්නේ ඈත පාට විතරයි. උන්වහන්සේට පේන්නේ යාපත් සත්පුරුෂයෙක් ආවාය, අයාපත් අසත්පුරුෂයෙක් ආවාය කියන එක උන්වහන්සේට පෙන්ලා නැහැ. උන්වහන්සේ තුන මිනිසෙක් ගියා. හොඳ මිනිසෙක්ද? ඒක මන් දන්නේ නැහැ. භාණ්ඩයක් තිබුණා. මොනවද භාණ්ඩේ වටිනාකම කොච්චරද? ඒක මම දන්නේ නැහැ. භාණ්ඩයක් තිබුණා. ආහාර පාන දානිට වංශේ ගත්තද? ඔව් මං දානි වැළඳුවා. මොනවද ගත්තේ? දානි තමයි ගත්තේ. දානිට මොනවද තිබුණේ? ඒක මතක නැහැ. උන්වංශයට අම්බෙන දේ මොකද්ද? ඒක උන්වංශය වළඳලා කුසගින්න නිවුන බව දැනගත්තාම ඉතුරු ටික අස් කරලා තමන් වංශයේ වැඩක් බලා ගන්නවා. ඒ නිසා මස් මාංශ ගත්තත් මොනම දේ ආහාරයට ගත්තත් උන්වංශලාට ඇවත් නැහැ. ඒකෝ පානාතිපාතා වෙන්න පානාතිපාතා පිළිබඳව සිතිවිලි ඇති වෙලා නැහැ. එහෙනම් රාත්‍රියේ ආහාර පාන ගන්න ක්‍රමයකට මේ ලෝකේ කිසිම කෙනෙකුට ආහාර පාන ගන්න පුළුවන් කමක් නැහැ. ඒකට ප්‍රධාන හේතුව තමයි මේ චක්කුව උන්වහන්සේ පාවිච්චි කරන ක්‍රමයට අපට මේ චක්කුව පාවිච්චි කරන්න බෑ. එහෙනම් මේ ලෝකෝත්තර සපේ කියන අරියත් ඵලය පිළිබඳව අපි අවබෝධය ලබන්න නම් ආයතන අයතුලින්ම අරියත් ක්‍රමේ අපි අවබෝධ කරගන්න ඕනේ. එහෙනම් අපි මේ ලෝකේ දිහා බලනකොට මේ මල මොනවාද පේන්නේ කියලා වහම අපි කියන රතු පාට පේනවා. ඇයි මේ ඈට දන්නේ නැන්නේ? මේක කනේරු මල්, මේක සපත්තු මල්, පිච්ච මල් කියලා මේ ඈ දන්නේ නැහැ. ඒක දන්නේ සිතනේ. එහෙනම් ඈට පේන්නේ පාට විතරයි. එහෙනම් පාටින් මේ ලෝකේ දකින්න පුළුවන් නම් ඇත්තටම අපේ ඇස දැන් පුරුදු වෙලා තියෙනවා දුකේට අවුෙන්නෙත් නැතුව සැපේට අවුෙන්නෙත් නැතුව මධ්‍යම ප්‍රතිපදාවෙන් දකින්න. එහෙනම් අපේ ජීවිතවල අපි දකින්නා වූ සෑම නාමයක් රූපයක් තුළින්ම අපි යාපද්දේ සැපයි කියලා අරගෙන තියෙනවා, අයාපද්දේ දුකයි කියලා අරගෙන තියෙනවා. මේ ප්‍රශ්නය විසඳ ගන්න බැරුව තමයි අපි මේ සංසාරයේ හැමදාම ඉපද ඉපද දුක් විඳින්නේ. පුට්ටස්ස ලෝක ධම්මේයි කියලා කියන ධර්මතාවය අපගේ ජීවිතයේ අලලා භාග්‍යතු වහන්සේ දේශනා කරන උත්තරීතර කමඨාණන්. මේ අටලෝ ධාම ප්‍රත්‍යක්ෂ කරන යම්කිසි කෙනෙක් ඉන්නවනම් එයා ඒකාන්ත වශයෙන්ම මාර්ගඵලලාභී ආර්ය ශ්‍රාවකයෙක් වෙන්න ඕනේ. එහෙනම් අපේ ජීවිතය තුළ අපට ඕනතරම් අත්දැකීම් තියෙනවා. අපේ චක්කුව පිළිබඳව දැක්කාම අපට තරුණකම පේනවා, මිනිසියා පේන්නේ. ඒ මිනිසුන්ගේ ඇඳුම් වල අඩුපාඩු පෙනිලා විවේචන වෙනවා, මිනිසියා පේන්නේ. මිනිස්සේ කාවා මිනිස්සේ ගියා. ඕක දකින්න පුළුවන් නම් හොඳ නරකේ ප්‍රශ්නයක් නැහැ, චර්යාවේ ප්‍රශ්නයක් නැහැ. එයාගේ අඩුපාඩු මොකවත් අපේ කැළඹිල්ලට හේතුවක් වෙන්නේ නැහැ. අපි දැකලා තින්නේ වෙන එකක්. අපට පෙනිලා තින්නේ වෙන එකක්. ඒක නිසා අදාගත් කර්මය තමයි මේ කැළඹිල්ලට පොරබැදීමට එපා වෙන්න හේතුව වෙලා තියෙන්නේ. එහෙනම් අපි මේ අටලෝ ධාම තුළ මේ සැපේ කියන අවසාන ධාම තුලින් අපි ජීවත් වෙන්න නම් ඒ සැපේ කියන ලෝකෝත්තර ස්වභාවයට අපිපත් වෙන්න ඕනේ නම් අද ඉඳලා අපේ ඇස් දෙකෙන් වර්ණ විතරක් දකින්න ඕනේ. වර්ණ වලින් එයාට මොකවත් දැකෙන්න බෑ, පේනෙන්න බෑ. එහෙම පේනවා නම් ඒක තුලින් දුක කියන සැප කියන අන්ත දෙක ගොඩනගෙනවා. ඒ වගේම තමයි අපේ කන් දෙක අරගෙන බලනකොට රාතන් වහන්සේ නමක් මේ කන් දෙකෙන් කොහොමද ශ්‍රවණය කරන්නේ කියලා බැලුවාම උන්වහන්සේට ඇයෙනවා විතරයි. මොනවද ඇයෙන්නේ කියලා උන්වහන්සේ දන්නේ නැහැ. මිනිස්සු ඇවිල්ලා බයිනවා බයිනවා, තය ගානක් බයිනවා. උන්වහන්සේ ආගෙන ඉන්නවා. කුරුල්ලන්ගේ ශබ්දත් මේ බැනුනොත් අතර උන්වහන්සේ වෙනසක් දකින්නේ නැහැ. අර මිනිසුන්ගේ කටවල් රිදෙන්න පටන් ගන්නවා. ඒත් ප්‍රතිචාරයක් නැහැ. උන්වහන්සේ ඒක තමන්ගේ කරගන්නේ. ඒ ඇඳුම තමන්ට කියලා අරගෙන ඇඳගන්නේ නැ. මේක භාග්‍යතුන් වහන්සේගේ ජීවිතයේ චරිතයක අපි දකිනවා. තථාගතයන් වහන්සේට බ්‍රාහ්මණය කියලා හොඳට බණිනවා. තයක් දෙකක් බැනලා විඩාවටපත් වෙලා භාග්‍යතුන් වහන්සේගේ විමසනකොට භාග්‍යතුන් වහන්සේ දෙන උත්තරය තමයි බ්‍රාහ්මණය, ඔය බ්‍රාහ්මණයාගේ ගෙදරට ඥාතිව ඇවිල්ලා ඒ ආගන්තුක සත්කාර බලාපොරොත්තු වෙනකොට ඒ පින්වතුන්ට හොඳ ප්‍රණීත ආහාර පාන හදලා පූජා කරනකොට ඒගොල්ල බැරි වෙලාවත් මේ ආහාර පාන ගන්න නැතුව ප්‍රතික්ෂේප කෙරුවොත් ඒ ආහාර පාන වලට මොකද්ද කරන්නේ? ඒවා ඉතින් අපි කනවා, ඉතින් මොනව කරන්නද? විසි කරන්න බෑනේ. ඕකත් ඔය වගේ තමයි. මට මේ බැනුම් වලින් සංග්‍රහ කරනකොට ඒ ආගන්තුක සත්කාරය මම ගත්තේ නැත්නම් මම ඒකේ පූජාව බාරගත්තේ නැත්නම් ඔය බ්‍රාහ්මණයාටම ඕක විඳින්න වෙනවා. ඔය ටික අත්පත් කරගන්න අයිති කරගන්න වෙනවා. එහෙනම් මේ ලෝකේ අපට කවුරු මොනවා කිව්වත් මොනවා අපේ කන් වලට ඇයෙන්න ප්‍රකාශ කෙරුවත් ශබ්ද විතරක් ඇයෙනවනම් පරුසා වාච පිසුනා වාච සම්පප්පලාප මුසාවාදා මේවා මොකවත් ඇයෙන්නේ ඇහිලා තින්නේ ශබ්ද විතරයි කර්ම හැදෙන්නේ අසුවලා මට කිව්වා අසුවලා මේ දේ මට කිව්වා අසුවලා නිඳා කළා අප්‍රසංසා කළා අක්‍රෝෂ කළා වෛරසාගතෝ තරයන් කතා කළා ප්‍රසංසා කළා ගෞරවයටපත් කළා කීර්තියටපත් කළා මේ කතන්දර මොකවත් දෙන්නේ නැහැ හේතුව සතය දුකේ නිර්මාණය වෙන්නේ ශබ්දවල අර්ථය ගෝචර කරන්න ගියොත් විතරයි එහෙනම් අද අපි යම්කිසි කෙනෙක් එක්ක අමනාප වෙනවා උදාහරණයකට නිකන් අමනාපයි මොකක්ද අමනාප ගැව්වද නැහැ එතකොට ඔබ වහන්සේගේ මොනාරදයක් උදරගත්තද නැහැ ඔබ වහන්සේගේ ඉඩම් කඩම් වලට මොනාර අකටයුත්තක් කළාද නැහැ ඔබ වහන්සේ එළෙව්වද නැහැ මොනවද කළේ වචන ටිකක් කිව්වයි වචන ටිකට මගේ හිත කැළඹිලා මං උනාන්තර කැමති නැහැ. ඇත්තටම මේ වචනවල තියෙන අර්ථය නේද මෙතන ප්‍රශ්නේ. දැන් මෙතන විජාතිකයේ කිටියාම සිංහල දන්නේ නැති මිනිස්සේ කිටියාම ඒ මිනිස්සට මේක ප්‍රශ්නයක් වෙලා නැහැ. එයා කියන මොනවද ඒක කිව්වා ඉතින් කවුද දන්නේ ඕවා? ඒ මිනිස්සයා වෙන භාෂාවකින් එහෙම කියනවා. ඇයි ඒ මිනිස්සට ඒකේ වචනවල අර්ථය තේරිලා නැහැ? එහෙනම් අපි මේවා වචන වශයෙන් වාක්‍ය වශයෙන් මටයි මේක කිව්වේ මට රිදවණ්ඩයි මේක කිව්වේ කියලා ඒක එක එක කරුණු තමන්ට සාපේක්ෂව තමන්ගේ නමට ඒකේ අයිතිය ලියා ගන්නවා ඔප්පුව ලියා ගන්නවා ඒක මටයි කිව්වේ කියලා පවර ගන්නවා දැන් මොකද වෙලා තියෙන්නේ මේ ලෝකේ සෑම දුකකටම ඉමිකම් කියනවා එනා මේ අටලෝ දාමට මේ මානසිකත්වයට අවුෙච්ච නැති කෙනෙක් ඉන්නවද කියලා බලනකොට මේ ලෝකයේ කෝටි 800ම මේ ප්‍රශ්න වලට අවු වෙලාමයි. එහෙනම් මේ අටලෝ දාමට අවු වෙලා අපි මේ සංසාරයේ අතරමං වෙලා ඉන්නවා. සෑම තැනම මේ වගේ ප්‍රශ්න අපි ගොදුරු කරගන්නවා, ආක්‍රමණය කරගන්නවා. එහෙනම් හදින්දලා අපේ කම් වලට මොනම දේ ඇවුනත් සන්තෝෂයෙන් ආගිරින්නවා. මොනවද ඇයෙන්නේ? ශබ්ද විතරයි. රාතන් වහන්සේට කර්ම දෙන්නේ නැත්තේ උන්වහන්සේට වචන හෙන්නේ නැහැ, ශබ්ද හෙන්නේ නැහැ. ඒ නිසා කන් වලින් කර්ම නැ, ඉපදීමක් නැ. එහෙනම් අපේ කන් පිළිබඳව අපි පරිස්සම් වෙලා කන් පිළිබඳව 100න් ඉඳලා අපි හැම ශබ්දයක්ම වචනයක් වශයෙන් ශ්‍රවණය කරනවා නම් වචනයක් වශයෙන් ඒව අනුමෝදන් කරගන්නවා නම් ඒක තුළ මොකවත් අපි අර්ථයක් හොයන්න නැත්නම් ඒකේ ඇත්ත නැත්ත හොයන්න නැත්නම් මේක පිළිබඳව ගවේෂණය කරන්න යන්න නැත්නම් ඇයිච්ච දේ ඇවුනා විතරයි එතනින් ඉවරයි එහෙනම් අපිත් නිවිලා ඒ කියපු ස්වාමීන් වහන්සේට ඕ ගීයට ඕ කවදාවත් කරුණයක් නිර්මාණය වෙන්නේ නැහැ හේතුව මෙතනට ආවා ආයි ලියුම කියන්නේ අත්සන් කළා ගත්තා ලියුම ඉවරයි එහෙනම් ඒ වාගේ අපේ කන් වලින් කර්ම ඇති නොකර අපි පරිස්සමෙන් කටයුතු කරනවා නම් ඒ කාන්ත වශයෙන්ම මේ ලබාපු මිනිසත් භවයේ අරියත් මාර්ගයට පත්වෙච්ච උත්මේක වාගේ අපට වැඩ කරන්න පුළුවන් අපිට මේක දිනු කරලා අටලෝ දාම තුලින් අරියත් ඵලයට පත්වෙන්නත් පුළුවන් ඒ වගේම තමයි නාසය කියන ආයතනය ගත්තාම මේ ආයතනය තුලින් අපි සුවඳ දැනකොට සැප විඳිනවා ගඳ දැනෙනකොට කැළඹිලා දුක් විඳිනවා එහෙනම් මේ නාසයේත් මේ අටලෝ දාමේ අරියත් මාර්ගයේ අරියත් ඵලයේ කියන මේ ප්‍රශ්න දෙකම තියෙනවා ඇලීම ගැටීම කියන ප්‍රශ්න දෙකම තියෙනවා කොහොමද අපි මේ ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ගඳය ස්පර්ශ කරන්නේ කියලා බැලුවාම ගඳ දැනුණත් ප්‍රශ්නයක් නැහැ සුවඳ දැනුණත් ප්‍රශ්නයක් නැහැ හේතුව ඒක දැනෙන්නේ නාසයට මිසක් මට නෙමෙයි විඥාණයට සුවඳ දැනෙනවද ගඳ දැනෙනවද නැහැ මේක දැනෙන්නේ නාසයට එහෙනම් මේ නාසයට සීමා වෙච්ච ප්‍රශ්නය ඇයි අපි සිත සම්බන්ධ කරගන්නේ ඇයි අසුවලාගේ ප්‍රශ්නෙට මෙයාවත් පටලන්නේ කියලා අපි අහුවාම අපි කරලා තියෙන්නේම අනුන්ගේ ප්‍රශ්න අරගෙන ඇවිල්ලා මෙතන ඉන්න කට්ටියත් එක්ක පටලලා මේක රටපාක පටලපු ප්‍රශ්නයක් බවට පත් කරනවා පෙනිච්ච දේ ගෙනල්ලා කනේ අමුණලා කනේ ඇහි තිබිච්ච ප්‍රශ්න ගෙනල්ලා කටේ අමුණලා ඒ ටිකේ තියෙන ප්‍රශ්න ටික ගෙනල්ලා සිතේ අමුණලා මේක පඹගාලේ පැටලුන නූල් බෝලයක් වගේ එකක් වෙලා එහෙනම් අපේ නාසයට ගඳ දැනෙනවා නම් ගඳ බව දැනගන්න එතනින් එයාට ප්‍රතිචාර නැහැ සුවඳ බව දැනගන්න ඒකට ප්‍රතිචාර නැහැ හේතුව මේ ගඳ එන්නේ කාගෙන්ද කියලා බලලා රවන්නවත් වචන කියන්ටවත් නිന്ദාසගත සිටිවිලි හදන්නවත් ගියාම තමයි ඇලීම ගැටීම ඇති වෙන්නේ එහෙනම් අපේ නාසය කරන කොටගෙන අපේ ජීවිත අපි පරිස්සම් කරන්න පුළුවන් නම් මේ ලෝකෝත්තර සැපය ගැටෙන්නේ නැතුව ඇලෙන්නේ නැතුව වින්දනය කරන්න පුළුවන් නම් අපි තරම් වාසනාවන්ත කෙනෙක් මේ ලෝකේ නැහැ අපිතරන් තථාගතයන් වහන්සේගේ ශාසනය තුල නිවිසනසීම ලැබපු කෙනෙක් නැති වෙනවා. එහෙනම් නාසය කරනකොටගෙන අද ඉඳලා අපි මේ කමඨාන වඩන්න ඕනේ. ගන්ධයේදී සුවඳදී අපි ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව දුක ගන්නෙත් නැතුව සැප ගන්නෙත් නැතුව ගන්ධය පමනක් ගන්න පුළුවන් නම් අපි මේ ලෝකයේ ජයග්‍රාහී තත්ත්වයටපත් වෙනවා. ඒ වගේ තමයි අපේ සිත කැළඹෙනකොට අපේ වචනවල සැර වැඩි වෙනවා. දන්නේම නැහැ ඒ වචන නිකන් පොල්ලෙන් ගැව්වා වාගේ. අනන්ත අප්‍රමාණ අපේ ජීවිතවල ඒ වගේ අත්දැකීම් අපට තියෙනවා. තරහාගත්ත ගමන් අපි දන්නේ නැහැ අපි මොනවද මේ කියන්නේ? මේ වචනවල යථාර්ථය මොකද්ද? මේකේ අභ්‍යන්තරය මොකද්ද? මේකේ ආනිසංස එන්න ගියාම මට ඔරොත්තු දෙයිද? මොකවත් හිතන්නේ නැහැ. තරහා ගියා ආවේග වෙලා හැම දෙයක්ම කියලා දැම්මා. එනම් මේ සැපේ ලෝකෝත්තර සැපේ කියලා කියන්නේ මොනවද? දුකක් නැති සැපක් නැති ස්වභාවයක කතා කරන එක. හොඳම දේ තමයි මේ මුඛයේ කියන ආයතන තුලින් වචනයක් කියන්න යනකොට සිත කැළඹිලා නම් සිත නිවෙනකම් දත් දෙක තදින් අල්ලාගෙන ඉන්න දත් දෙක බුරුල් කරන්න එපා. වචන එළියට එන්න පුළුවන්. සිත හොඳට නිවිලා දැන් අදාසකුත් නැහැ කතා කරන්න උවමනාවකුත් නැහැ කියනකොට දැන් දත් දෙක බුරුල් කරලා කියන්න අවශ්‍ය නම් කතා කරන්න කියලා. එතකොට ඉන්නේ ගොඩාක් නිවිච්ච වචන, සෑහළු වචන, සරල වචන, කිසිම කෙනෙකුගේ සිතට කයට දුක් නොදෙන වචන. අන්න ඒක තමයි භාග්‍යතුන් වහන්සේ මේ නිවීමේ වචන කියලා කිව්වේ. ගොඩාක් සන්තෝෂයෙන් ඉන්නකොට කතා කරන්න යන්න එපා. එහෙම කතා කරන්න ගියාම සැපේට බර වචනමයි කියවෙන්නේ. කෑම ටිකක් අමු, නටල යමු සින්දු දෙයකට විතර. එහෙම නැත්නම් විනෝද ගමනට ආවල් තැන් වලට ගිහිල්ලා අපි හොඳට විනෝද සිරි නරඹලා එමු. මේ විදියට මේ කාමසුකල්ලිකානු පැත්තෙන් අපට නානා ප්‍රකාර වචන ක්‍රියා සිටිවිලි ඉපදෙනවා. එහෙනම් අපි කැළඹිච්ච අවස්ථාවක සිත දුකටපත් වෙච්ච අවස්ථාවක කතා කරන්න ගියාම එහෙනම් දුකට පාත්‍ර වෙච්ච කැළඹිල්ලට පාත්‍ර වෙච්ච ද්වේෂ සාගත දේවල් කියවෙනවා. ඒ කියන්නේ සිත කොහමද වචනේ ඒමමයි. එහෙනම් අපේ ජීවිතවල අපි අත්දැකීමක් ලබන්න ඕනේ. අපි මේ ලෝකේ ජීවත් වෙන සෑම තප්පරයක් ගානේ මේ වචනේ පිළිබඳ සිහිය පවත්වන්න ඕනේ. කොහමද මේ වචනය දුකක් නැති සැපක් නැති මට්ටමින් අපි කතා කරන්නේ කියලා බැලුවාම අදාස ආපු ගමන් කතා කරන්න ඕනේ කියලා ඒ අදාසට විනාඩි 5ක් ඉඩ දෙන්න. මේක තමයි මේ වචනේ නිවල කතා කරන එකම තාක්ෂණය විද්‍යාව. මෙතනින් එහාට විද්‍යාවක් නැහැ. අදාසක් පාළ වෙනවා මේක කතා කරන්න ඕනේ කියලා විනාඩි 5ක් ඉවසලා බලන්න ඒ අදාස තුල තිබිච්ච පීඩණය, ඒ කම්පණය, වචන ප්‍රමාණය ඔක්කොම අඩු වෙලා ඒක සෑල්ලු වෙලා සරල වෙලා කතා කරන්න ඕනේ නැ කියන මට්ටමට ඇති වෙනවා. ඒ කියන්නේ කර්ම ඇදෙන්නේ නැ කියන මට්ටම ඇති වෙලා එතකොට කතා කරලා බලන්න වචන බොහොම ස්වල්පයි ඇති වෙන්නේ. ඒකෙන් අපට ආපදාකුත් නැ, ඇහෙන මනුස්සයාට ආපදාකුත් නැ. හැබැයි සිතට අදාස ඇවිල්ලා කැළඹෙනකොට ඉවස ගන්න බැරුව අපි කතා කරනකොට නානා ප්‍රකාර ප්‍රශ්න ගැටළු ඇති වෙලා විරුද්ධවාදිකම් ඇති වෙලා අමනාපකම් ඇති වෙලා සමහර විට ජීවිත කාලෙම වෛරකාරය බිහි වෙනවා. එනනම් මේ වචනේ පිළිබඳව අපි ගොඩාක් තැම්පත් වෙලා ලෝකෝත්තර සුඛය එහෙම නැත්නම් ලෝකෝත්තර සැපයටපත් වෙන්නේ කොහොමද කියලා බලනකොට මේ වචනේ කර්ම ඇති නොවෙන්ටනම් උවමනාව නැතිකොට බලාපොරොත්තුව නැතිකොට අවශ්‍යතාවය නැතිකොට පීඩනයක් කම්පනයක් අදාසක් නැතිකොට කතා කරුවොත් ඒ සෑම එකක්ම අපට කර්ම නැති අවෝසි කර්ම වචන බවට පත් වෙනවා. අපි අරමුණ කරනවා මේක මම මේ විදිහට කියනවා. එතකොට මේ දේවල් වෙනවා. එතකොට ඒකෙන් මට වාසියක් ලැබෙනවා. අන්න එතන කතා කරුවොත් ඒක තුල নানা ප්‍රකාර කර්ම ඇදෙන්න පුළුවන්. සංසාරේ දුක් විඳින්න හේතුව සැලසුම තියෙන්නේ බලාපොරොත්තුව මත ඇති වෙච්ච එකක්. ආත්මార్థකාමීත්වය මත ඇති වෙච්ච එකක්. මාන්නය මත ඇති වෙච්ච එකක්. අපගේ ජීවිතේ පැවැත්මට ගෙනියන්න පංචකාමයන්ට අදාළ කාරණාවක්. එහෙනම් වචනේ පිළිබඳව ලෝකෝත්තර සැපයටපත් කරන්න නම් ඒක තුළින් දුක නිර්මාණය නොවිය යුතුයි. ලෞකික සැප නිර්මාණය නොවිය යුතුයි. එහෙනම් බලාපොරොත්තු නැතුව පීඩනයක් කම්පනයක් නැතුව උපක්‍රමයක් නැතුව අදාස පාල නොවෙනකොට කතා කරනකොට ඒ වචන ගොඩාක් සරලයි ගොඩාක් සෑල්ලුයි. ඒක තුළින් කර්ම හැදෙන්නේ. එනා මේ විදිහට රාතන් වහන්සේලා කතා කරන වචනවල මොනවාරි කර්මයක් ඇදෙනවද කියලා බැලුවාම උන්වහන්සේලා දුක දෙන අදාසවත් සැප දෙන අදාසවත් නැතුව කතා කරන බැවින් ඒ වචනවලින් කවදාවත් මේ ලෝකයේ කිසිම කෙනෙකුගේ සිතට කයට දුක් ලැබෙන්නේ නැහැ. නමුත් අපි කතා කරන සෑම වචනයක් තුළම ආත්මార్థකාමීත්වය තියෙනවා, යටි අරමුණක් තියෙනවා, යටි බලාපොරොත්තුවක් තියෙනවා, උපක්‍රමයක් තියෙනවා. ඒ අදාස වමාරපු ගමන් ඇයෙන හැමෝටම කැළඹිල්ලක් ඇති වෙලා කම්පනයක් පීඩාවක් දුකක් කරදරයක් ඇති වෙලා ඒගොල්ලන්ගේ ඔළුව එකන් අවුල් වෙනවා. ඇයි මේකේ යථාර්ථය දකින්නපාය, මේකේ අදාසේ තේරුමද තේරුම් ගන්නපාය, කුමක් නිසා මේක කිව්වද? කාලයේ ශ්‍රමය මිඩංගු කරගෙන සය ගණන් කල්පනා කරනවා. ඒ විඩාව අපට කර්මයක්, ඒ දුක අපට කර්මයක්, ඒගොල්ලන්ගේ මානසිකත්ව විකෘති අපට කර්මයක්. මේක විඳින්න නැවත නැවත බව ගානක් ඉපදෙන්න සිද්ධ වෙනවා. වචන වලින් කර්ම ඇදෙන්න බෑ. කර්ම කියන්නේ සුඛය ඇදෙන්නත් බෑ, දුක ඇදෙන්නත් බෑ. අහෝසි කර්ම වලින් කතා කරන්න නම් අපි බලාපොරොත්තු රයිතව කිසිම කෙනෙකුගේ සිතට කයට දුක් ඇති වෙන්නේ නැති වෙන්න අපි කතා කරන්න ඕනේ. අපේ වචනවල මධ්‍යම ප්‍රතිපදාව තියෙන්න ඕනේ. එහෙනම් නිවීමේ ස්වභාවය තියෙන්න ඕනේ. එහෙම තිබුණොත් විතරයි අපේ වචනය තුළින් අපි ලෝකෝත්තර සැපයටපත් වෙන්නේ. ඒ වගේ තමයි අපගේ කය දිහා බැලුවාම මේ කයේ චර්යාව තුළින් මොනතරම් දුක මේ ලෝකෙට අපි දීලා තියෙනවද? මේ කායික චර්යාව නිසා අපහසුතාවයට විඩාවටපත් වෙච්ච කට්ටිය මේ ලෝකේ ඕනතරම් ඉන්නවා. එහෙනම් අපට මේ කායික චර්යාව ලෝකෝත්තරව හදාගන්න බැරුව নানা ප්‍රකාර විදියට අපි මේ ලෝක සත්‍යයට දුක් දීලා අපටත් කර්ම හදාගත්තා. දුක සැප තමයි මේ කායෙන් අදලා තියෙන්නේ. දුකයි සැපයි නිර්මාණය කරන යන්ත්‍රයක් වශයෙන් තමයි මේ කය පාවිච්චි කරලා තියෙන්නේ. එහෙනම් අපේ ජීවිතය තුළ අද ඉඳලා මේ බම්බයක් විතර උස තියෙන මේ කයෙන් ක්‍රියාවක් යොදවනකොට ක්‍රියාවක යෙදෙනකොට කිසිම මොහතක කර්ම අට නොගන්නා ලෙස කය චර්යාවේ යොදවන්න අපි වග බලා ගන්න ඕනේ. ඒ කියන්නේ බලාපොරොත්තුවක් නැතුව සියලු දෙනාගේ සාන්තිය පිණිස සංසාර දුකෙන් නිවීම පිණිස නිර්වාණය පිණිසම අපි කටයුතු කරනවා නම් ඒ කට්ටියත් නිවෙනවා. නිවනට වැඩ කරන නිසා අපිත් නිවෙනවා. එහෙනම් අපේ ජීවිතවල අද ඉඳලා අපි පුරුදු වෙන්න ඕනේ කායික චර්යාව පොඩි සැලවිල්ලක් ඇති වුණත් ඒ සැලවිල්ලෙන් බාධාවක් කරන්න එපා. කිසිම කෙනෙකුට වේදනාවක් දුකක් දෙන්න එපා. ඒ සෑම අවස්ථාවක් තුළම ඒ සියලු සත්වයන්ට අවශ්‍ය අනුකම්පාව දෙන්න ඕනේ. නිවීමේ අවස්ථාව දෙන්න ඕනේ. එහෙම දෙන්න පුළුවන් නම් අපි තරම් මේ කයෙන් නිවිච්ච කෙනෙක් නෑ, ලෝකෝත්තර සැපයටපත් වෙච්ච කෙනෙක් නෑ. ඒ වගේ තමයි අපේ සිත පිළිබඳව දකින්නකොට මේ සිත නිවිච්ච ස්වභාවයක තියෙනවද කියලා බැලුවාම නෑ. වාඩි වෙලා කල්පනා කරනවා පැයට කිලෝමීටර 5000ක විතර වේගෙන් මේ සිත වැඩ කරනවා. අරක එහෙම වෙන්නේ කොහමද, මේක මේම වෙන්නේ කොහමද, අරම කිව්වොත් මේම කියයි, මේම කිව්වොත් අරම කියයි, අසවලාට මම මේක කියනවා, අසවලාට මම මේක නොකිය ඉන්නවා. මේ ඔක්කම කර්ම. අපට තේරෙන්නේ නැහැ මේ වාඩි වෙලා කල්පනා කරලා උපක්‍රම කරන මේ සෑම කාරණාවකටම සිතවිල්ලකටම ජාතිය ජරාවක් භවයක් ඇති වෙන බව අපට පැහැදිලි නැහැ. එහෙනම් අද ඉඳලා අපි තේරුම් ගනිමු, මම මේ වාඩි වෙලා කල්පනා කළා නෙමෙයි, මට මං වාඩි වෙලා ඌණියම් කළා. මම වාඩි වෙලා කල්පනා කරලා සැලසුම් කළේ නැහැ, මට මම කොඩි විනයක් කරගත්තා. ඒ කොඩි විනය තමයි මුළු සර්වාංගයටම මේ සංසාරයේ ජාති ජාති ගානේ දුක් විඳින්න අවශ්‍ය හැම කටයුත්තක්ම සම්පාදනය කරගත්තා. එනම් මේ චෛතසිකයට සිතවිලි එනකොට දුක ඇති කරනවද, සැප ඇති කරනවද, නැවත ඉපදීමට මුල පුරනවද කියලා අපි අවධානමෙන් ඉන්නේ නැත්නම්, ඒක පිළිබඳව විමසිලිමත්ව කටයුතු කරගන්න නැත්නම් අපි තරම් මේ ලෝකයේ දුක් විඳින කෙනෙක් නැති වෙන්න පුළුවන්. එහෙනම් අද ඉඳලා අපි කල්පනා කරලා බලන්න ඕනේ අපේ චෛතසිකයෙන් කොහමද දුකේ සැපේ ඇති නොවෙන්න සරි කල්පනාවෙන් ඉන්නේ කියලා බලනකොට, සෑම සිතවිල්ලක් කරෙයිම 100ෙන් ඉන්නවා නම් අන්න කර්ම හැදෙන්නේ නැ, දුක කින කර්මය ඇදෙන්නේත් නැ, සුඛ කින කර්මය ඇදෙන්නේත් නැ. එහෙනම් රාතන් වහන්සේ පිළිබඳව භාග්‍යතුන් වහන්සේ දේශනා කරන කාරණාව තමයි රාතේකට කර්ම හැදෙන්නේ වැරදක් වෙන්නේ, ඒතුන් වහන්සේ පැය 24ම 100ෙන් ඉන්න නිසා. එහෙනම් අපේ සිත 100 නැති නිසා, සිතානුපස්සනාවෙන් මේ සිත නිතර නිරත වෙන්නේ නැති නිසා, নানা ප්‍රකාර කර්ම වලට ගොදුරු වෙලා, දුකට ගොදුරු වෙලා, සැපට ගොදුරු වෙලා, නැවත නැවත සංසාරයේ ඉපදිලා දුක් විඳිනවා. මායя තමයි මේ කය රජ කරන්නේ, අපට අපේ කය ඉමි නැහැ. මායяට ඉමි වෙච්ච කයක්, මායяගේ නමට ලියවිච්ච ලෝකයක් බවට මේ කයපත් වෙලා. එහෙනම් අද ඉඳලා කල්පනා කරගන්න ඕනේ මේ සුඛය කියලා කියන්නේ අරියත් ඵලය. එහෙනම් හරියත් ඵලය පත් වෙන්නේ කොහොමද කියලා බැලුවාම, ලෝකෝත්තර සුඛයට අපිපත් වෙන්න ඕනේ. ලෝකෝත්තර සුඛය කියන්නේ ආයතන අයතුලින්ම කර්ම නිර්මාණය වෙන්න බෑ. එහෙනම් කර්ම නිර්මාණය නොවි අපගේ ආයතන අය පරිස්සම් කරගන්න පුළුවන් නම්, කර්ම නිර්මාණය නොවි ආයතන අයතුලින් මේ නාම රූපات එක්ක ඝනදෙනු කරන්න පුළුවන් නම්, දෛනික චර්යාවේ නිරත වෙන්න පුළුවන් නම්, අන්න අපේ ජීවිතය සසරෙන් එතර කළා, සංසාරයෙන් විමුක්තියටපත් කළා, දුක නිවා ගත්තයි කියලා අපට කියන්න පුළුවන්. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං කේමං ඒතං මංගල මුත්තමං. එනම් මේ තථාගතයන් වහන්සේගේ මේ පණිවිඩයට අනුව මේ අටලෝ දාම තුළින් එනම් අටවෙනි ඵලය තමයි අපි දැක්කේ අරියත් ඵලය. එනම් අරියත් ඵලයේ ස්වභාවය අපි පටවි මට්ටමින් දැන් සාකච්ඡා කළා. භෞතික මට්ටමින් අරියත් ඵලයේ ස්වභාවය අපි තේරුම් ගත්තා. ප්‍රඥාව නැති සාමාන්‍ය රාහත් ඵලයට පත්වෙච්ච අරියත් උත්තමයන් වහන්සේ නමං මේ ආයතන අයතුලින් ලෝකෝත්තර සැපය භෞතිකව ස්පර්ශ කරන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි සාකච්ඡා කළා. සාරිපුත්ත මොග්ගල්ලාන ඒ උත්තමයන් වහන්සේලාගේ අරියත් ඵලයේ ස්පර්ශ වෙන ඇති බැලුවාම ආලෝක ධාතුවෙන් ස්පර්ශ වෙන ඇති ගොඩාක් ගැඹුරෙන් කතා කරන්න වෙනවා. උන්වහන්සේලා ලෝකෝත්තර සැපය වින්දනය කරන ක්‍රමවේදයේ ගොඩාක් වෙනස්. එහෙනම් අපට මේ පටවි මට්ටමේ දැනුම ඇති, මේ කමඨාන අපට ඇති, අපේගේ ආර්ය ජීවිතය සම්පූර්ණ කරන්න, අපි ලබාපු මිනිසත් භවයේ වැඩ නිමා කරන්න. එහෙනම් අද ඉඳලා අපි මේ පුට්ටස්ස ලෝක ධම්මේ කියන අටලෝ ධාමේ සරණ යමු. සෑම ධර්මයකට අනුවම මාර්ගයකුත් ඵලයකුත් තියෙනවා, ඒකට අදාළ කමඨාන වඩමු. සෑම මොහොතක් තුළම සියෙන් ඉඳලා අපගේ විමුක්තියට, අපේ නිර්වාණ සුවයට අදාළ කටයුතු සම්පාදනය කරමු. එනම් මේ ධර්ම දේශනාව, මේ අවවාද අනුශාසනාව අපගේ සිත්වල තැම්පත් වේවා. අසකන දිව නාසය සමසිත කරනකොටගෙන මේ ලෝකේ සැපත් දුකත් නැතිව ඝනදෙනුවක් පමණක් සිද්ධ වෙන ඒ මානසිකත්වයේ නිර්මාණය වේවා. සෑම මොහොතක් තුළම මා දකින, මට ඇයෙන, පේන, දැනෙන, ඇඟෙන, සිතෙන සෑම දෙයක්ම අවෝසි කර්ම බවට පත් වේවා. එහෙනම් මේ කමඨාන සෑම තප්පරයක් ගානම වඩන්න ඕනේ. පාට විතරක් දකිමු, ශබ්ද විතරක් ඇසෙමු, ගන්ධය විතරක් ස්පර්ශ කරමු, රස විතරක් දැනුණත් ඇති. මොකද්ද ව්‍යංජනයේ වටිනාකම කොච්චරද? එහෙම ලෝභ අපට අවශ්‍ය නැහැ. රස විතරක් දැනුණාම ඇති, ස්පර්ශය විතරක් දැනුණත් ඇති, සිතෙන බව දැනගෙන සීයෙන් හිටියාම ඇති. බලන්න මේ කමඨාන කොච්චර සරලද කියලා. අපගේ ජීවිතයේ මෙච්චර සරල කමඨානක් අපට ලැබිලා නැහැ. අපගේ ජීවිතයේ මේ තරම් සරලව නිවන් මාර්ගයක් අපට කවුරු දේශනා කරලත් නැහැ. තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ අපට අනුකම්පා කරලා මේක දේශනා කළසේක. මේ ලෝක සත්‍යයේ විමුක්තිය පිණිස එනම් පුත්තස්ස ලෝක ධම්මේයි මා ලබාපු මිනිසත් භවයේ මා ජප කරන මාගේ අවසාන මන්ත්‍රණය මාගේ නිවන් කමඨාන භාවනාව කියලා අද ඉඳලා මේක භාවනා යෝගිය වඩමු, කමඨානක් වශයෙන් වඩමු. ඒකාන්ත වශයෙන්ම ලබාපු මිනිසත් භවයේ මේ අටලෝ ධාම තුළින් මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන ඒකාන්ත වශයෙන්ම පිරිනිවෙන්න මේ ධර්මදේශනාව කමඨාන අප සියලු දෙනාටම හේතු වාසනාම වේවා. සියලු දෙනාම নমස්කාරය තුන් වතාවක් කියමු. අපි අටලෝ ධාම තුලින් අපි සෝවා මාර්ගයේ ඉඳලාම අරියත් ඵලය වෙනකම් අවබෝධ කරගත්තා. එහෙනම් පුත්තස්ස ලෝක ධම්මේයි කියන මේ ගාථාව තුලින් අපිගේ මිනිසක් භවය අපි නිමා කළා. අපගේ භවය අපි ඉවර කළා. දුක නවත්තලා දැම්මා. ඉපදීම නැවතුවා. කෙලෙස් සාගරෙන් එතර වුණා. එහෙනම් මේ අටලෝ ධාම මාගේ ජීවිතයට ආශිර්වාදයක්, භාග්‍යතුන් වහන්සේගේ මහා කරුණාවක්, නිවන් මාර්ගයක්, මා වඩන භාවනාවක්, මාගේ ජීවිත කාලෙම මම පුරුදු කරන කමඨාණන්. එහෙනම් මේ මාමංගල සූත්‍රය මාගේ ජීවිතයට මංගල කර්ම දෙසුමක් වුණා. මාමංගල සූත්‍රය මාගේ මංගල පණිවිඩය බවට පත් වුණා. එහෙනම් මේ මාමංගල සූත්‍රය අපි ගොඩාක් ශ්‍රද්ධාවෙන් යුක්තව සෑම මංගල කරුණක්ම ශ්‍රද්ධාවෙන් ප්‍රඥාවෙන් මෙනෙහි කරමින් සජ්ජායනා කරලා මේ මාමංගල සූත්‍රය ඇයෙන සෑම සත්‍යයක්ම සුවපත් වෙලා නිදුක් වෙලා නිරෝගී වෙලා නිවනින් සැනසෙත්වා. මේ මාමංගල සූත්‍රය අපට විතරක් නෙමෙයි, මේ තුන් ලෝකෙටම මංගල කරුණක් වේවා, දෙතිස් මා තලයටම මංගල කරුණක් වේවා. භාග්‍යතුන් වහන්සේගේ මංගල සූත්‍රයේ ඇසෙන සෑම කෙනාම නිවනින් සැනසේවා කියන අදිස්ථානය පෙරදරි කරගෙන මා මංගල සූත්‍රය කියන්නට নমස්කාරය තුන් වතාවක් කියමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවද්දියං වියරති ජේතවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ අතකෝ අඤ්ඤතරා දේවතා අබික්ඛන්තාය රත්තියා අබික්ඛන්ත වන්නා කේවල කප්පං ජේතවනං ඕබාසෙත්වා යේන භගවා තේනුපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසි ඒකමන්තං තිතාකෝසා දේවතා භගවන්තං ගාතාය අජ්ජ භාසි බෞදේවා මනුස්සාච මංගලානි අචින්තයොං ආකංකමානා සොත්තානං බ්‍රෝයි මංගල මුත්තමං අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීයානං ඒතං මංගල මුත්තමං පතිරූපදේශ වාසෝච පුබේච කත පුඤ්ඤතා අත්ථ සම්මාපනීදීච ඒතං මංගල මුත්තමං බාහු සච්ඡංච සිම්පංච විනයෝච සුසිංකිතෝ සුභාසිතාච යාවාචා ඒතං මංගල මුත්තමං මාතා පිතු උපට්ඨානං පුත ධාරස්ස සංගවෝ අනාකුලාච කම්මන්තා ඒතං මංගල මුත්තමං දානංච ධම්මචරියාච ඥාතකානංච සංගවෝ අනවජ්ජානි කම්මානි මංගල මුත්තමං ආරති විරති පාපා මජ්ජපානාච සංයමෝ අප්පමාදෝච ධම්මේසු ඒතං මංගල මුත්තමං ගාරවෝච නිවාතෝච සන්තුට්ටිච කතඤ්ඤතා කාලේන ධම්ම සවනං ඒතං මංගල මුත්තමං කන්තිච සෝවචස්සතා සමනානංච දස්සනං පානයින ධම්ම සාකංචා ඒතං මංගල මුත්තමං තපෝච බ්‍රහ්මචරියංච අරිය සච්ඡාන දස්සනං නිබ්බාන සච්චිකිරියාච ඒතං මංගල මුත්තමං පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අසෝකං විරජං කේමං ඒතං මංගල මුත්තමං ඒතා දිසානි කන්ත්වාන සම්බත්ත මපරාජිතා සබ්බත්ත සොත්තිං ගච්ඡන්ති තං තේසං මංගල මුත්තමන්ති ඒතේන සච්ච වංජේන දුක්ඛා උපසමිඤ්ඤුතේ ඒතේන සච්ච වංජේන භයාවුපසමිඤ්ඤුතේ ඒතේන සච්ච වංජේන රෝගාවුපසමිඤ්ඤුතේ සියලු දෙනාටම තෙරුවන් සරණයි.